ඊළඟට ගරු නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 11ක කාලයක් තියෙනවා.
ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම මුලින්ම මම මගෙත් ඒ වගේම අපේ විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ගෙත් ශෝකය පළ කරනවා මේ ඇති වෙලා තියෙන හදිසි ආපදා තත්ත්වයන් නිසා. විශාල පිරිසක් මම හිතන්නේ හරියට සංඛ්‍යාලේඛනය අපි හරියට දන්නේ නැති නිසා ඉලක්කම කියන්නේ නැහැ. විශාල පිරිසක් මරණයට පත් වෙලා තියෙනවා. ඒ වගේම අතුරුදහන් වෙලා තියෙනවා. ඒ අයට අපේ පක්ෂයේ ශෝකය පළ කරනවා. ඒ වගේම ගරු රවිකරණ මහත්මයා කිව්වා වගේම මේ ගැන කතා කරලා තමයි මම පටන් ගන්න හිටියේ. මේ ආපදා තත්ත්වය සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. මේක අසාමාන්‍ය තත්ත්වයක්. මේක එක තැනකට බලපාපු කාරණයක් නෙමෙයි. අපි දැක්කා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් කරලා තියෙන ඒ තොරතුරු වල අපේ රටේ සිටියම තනිකර රතු පාට වෙලා. ඒ කියන්නේ මේ ආපදා තත්ත්වය මුළු රටේම එක හා සමානව සමහර තැන්වල යම් මට්ටමක වැඩි වීම තියෙනවා. සමස්ත රටටම බලපාපු හදිසි තත්ත්වයක්. ඉතින් හදිසි තත්ත්වයක් යටතේ කොහොමද රජය වැදිහත් වෙන්න ඕන කටයුතු කරන්න ඕන කියන එක අපිට පේන්නේ නැහැ. මොකද විශේෂයෙන්ම අද මේ හදිසි තත්ත්වය ඇති වෙච්ච වෙලාවේ වැඩියෙන්ම බලපෑම් වෙලා තියෙන්නේ කෘෂි කර්මාන්තයට. ගොවිබිම් වලට. ඒක මධ්‍ය කඳුරුගරේ තියෙන නුවර තියෙන අලගොවියගේ ඉඳන් එළවලු ගොවියගේ ඉඳන් එහා පැත්තේ කල්පිටියේ තියෙන පුත්තලමේ තියෙන ගොවිය දක්වා ඒ වගේම සමස්ත රටේම කෘෂි කර්මාන්තයේ තියෙන ප්‍රධාන භෝගයේ විභෝගය ඒ සියලුම කුඹුරු දක්වා පැතිරලා තියෙනවා. සමහර තැන්වල වගා කරලා සතියයි දෙකයි දවස් 3-4ක් වගාව යට වෙලා තියෙනාට පස්සේ නැවත ඒ වලට සිදු වෙනවා. නැවත අලුත් බීජ ඉහලා කුඹුරු සකස් කරන්න සමහර තැන්වල පොර ගැහුවා විතරයි පොර ටික දියවලා ගිහිල්ලා තියෙනවා. සමහර තැන්වල වැලි ගලාගෙන ඇවිල්ලා කුඹුරු යාවල් යට වෙලා තියෙනවා. ඒ නිසා මේ වෙලාවේ මේ හදිසි තත්ත්වයේ වැඩිම බලපෑම වෙලා තියෙන්නේ කෘෂි කර්මාන්තය කියන කාරණේ මුල් කරගෙන කෘෂි කර්මාන්තතුමාට අපි කියනවා රවිකරණ මහත්තයා කිව්වා වගේම මේ ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන්න හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන්න ත්‍රිවිධ හමුදාව ඒ වගේම ප්‍රාදේශීය ලේකම්වරු දිසාපතිවරු ග්‍රාම නිලධාරීවරු සමස්ත රාජ්‍ය ආන්ත්‍රණය ස්ටෑන්ඩ් බයි කරලා මේ අයගේ අවධානය වෙනතට වඩා යොදලා රජයක් විදිහට මේ ආපදාව කළමනාකරණය කරන්න අවශ්‍ය කටයුතු කරන්න. දැන් අපි දන්නවා අද විභාගයේ දවස් දෙකකට කල් ගියා. ඒක දැන් තවස් 3ද හෝ 4ක් වෙන ආරංචියක් තියෙනවා. දරුවන්ගේ විභාගයේ උසස් පෙළ ඒ වගේම විශාල වශයෙන් කඳුනාය ගිහිලා තියෙනවා. මරණ ගණනාවක් වාර්තා වෙලා තියෙනවා. පාරවල් වැහිලා තියෙනවා. විදුලිය බිඳ වැටලා තියෙනවා. ඉතින් මේ වෙලාවේ මේ ඇල්මැරලා හෙන්දලා හරියන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ ඉන්න විශේෂයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු දැන් ගමට යන්න ඕන වෙලාව. කැබ් එකක් නැහැ එකයි තියෙන ප්‍රශ්නයන්ටනේ. අපේ පොළොන්නරුවේ මන්ත්‍රීතුමා දැන් ඉන්න ඕන පොළොන්නරුවේ වෙලාවේ. hina වෙනව නේ මං කියන්නේ සමාවෙන්න hina ගියට. දවස් දෙකක් පාර්ලිමේන්තු වහාම ඔබතුමාලා තමන්ගේ කාර්යභාරය සඳහා මැදිහත් වෙන්න ඕන දැන්. මම ගිහිල්ලා කුරුණෑගල ගිහිල්ලා මේ දූගණාවේ එකයි කුරුණෑගල ගිහිල්ලා. මම ඒකන සතුරු වෙනවා. ඔව්. එතනින් යන්න බෑ වාරියපොලෙන් එහාට යන්න බෑ අට වෙලා. මම දැදුර ගල්ලා. දූගණාවේ නේ අපිට මට ජීප් එකක් තියෙනවා ඩබල් කප් එකක් හම්බෙනකම් බලන් ඉන්නේ ඒක විකුණන්න. මේ ගරු ගරු මොලසර මන්ත්‍රීතුමනි ඒ නිසා මේක hina වෙන වෙලාවක් නෙමෙයි විශේෂයෙන්ම ඔබතුමාලා මේ අපතා තත්ත්වයේ අඳුරගෙන විශේෂයෙන්ම කඩිනමින් මේ අපේ කුඹුරු යායවල් වලට සමස්ත රටේ මම කතා කරා ලාහෝල් ගාහුවලට කතා කරා ගිරිබාවට කතා කරා මැදිරිවිලියට පොළොන්නරුවට කතා කරා රජපුරයට කතා කරා මේ හැමතැනම කුඹුරු යට වෙලා තියෙන. ඔවුන් නැවත වගා කරන්න වෙනවා. නැවත වීටික ඉහන්න වෙනවා. එතකොට බීජ අවශ්‍යයි. ඊළඟට නුවර එළිය වැලිමඩ ඒ අපේ මධ්‍ය කඳුකරයේ තියෙන එළවලු වගා කරලා තියෙන තැන් අල වගා කරලා තියෙන තැන් සියල්ලක්ම කුණු වෙලා තියෙන 90%ක්ම ඉතින් ඔවුන්ට මොකද්ද කරන්න කියලා වහාම ක්‍රියාත්මක වෙන්න ඕන කෘෂිකර්ම අමාත්‍යතුමා. අවශ්‍ය සහන ආධාර දෙන්න ඕන. පොහොර ටික නැවත ලබා දෙන්න මොනවද කටයුතු කරන්නේ? අපි දන්නවා පොහොර සහන ආධාරය කිව්වට සහන ආධාරයක් ඉන්නේ නැහැ. පොහොර ටික ගහලා වීජ ටික විකුණනකොට තමයි සහන ආධාරය හම්බෙන්නේ. සහන ආධාරය අවශ්‍ය වෙලා හම්බෙන්නේ නැහැ. ලාල්කන්ද අමාත්‍යතුමාට hina යනවා මම දන්නවා. ඉතින් ඒ නිසා වහාම මේ කටයුත්ත. දැන් අපි දැන් හිතන්නේ දැන් පොහොර ටික ගහලා දැන් පොහොර ටික වතුර ගහගෙන ගිහිල්ලා. දැන් සහන ආධාරය මේ දැන්වත් දුන්නොත් දෙවෙනි පාර හරි පොර ටික ගහන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන දැඩි අවධානයක් යොමු කරන්න කියලා උතුමාලගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම කුෂි කර්මය ගැන කතා කරද්දී අපි යපුම් ආර්ථිකයක් තමයි අපේ තිබුණේ. හැබැයි නිෂ්පාදන ආර්ථිකයක් ගැන අපිටත් වඩා කතා කරපු පිරිසක් තමයි මේ ඉස්සරහා ඉන්නේ. හැබැයි අපි දැක්කේ අවුරුද්දක් ගත වුණා නිෂ්පාදන ආර්ථිකයක් ඉලක්ක කරගෙන උතුමාලගේ ගිය කුෂි කර්ම අයවැයේදී කතා කරපුවා ඉලක්ක ඒක කර මුදල් යොදවලා තියනවාද කියන කාරණේ. කෘෂිකර්මයේ ප්‍රධාන ප්‍රශ්නයක් තමයි වගාහණිය. අපේ දිස්ත්‍රික්කේ නාමකරණ රත්නමැතිතුමා මතක් වෙනකොටම අපිට මතක් වෙනවා වඳුරු ඉලව්. මගේ මිත්‍රයා. හොඳ ගොවියෙක්. ඉරුදෙනියාවේ පැත්තේ අක්කර ගණනාවක හොඳ වගා කරන ගොවියෙක්ගේ පැත්තේ. හැබැයි අපේ ප්‍රශ්නෙට උත්තර හොයාගන්න නැතා. වඳුරු ගණන් කරුවා, ඉලව් ගණන් කරුවා, පල්ලූරු ගණන් කරුවා. තමහරු ගිහිල්ලා දූපතකට දැම්ම රන්දෙනිගල ජලාශේ. හැබැයි වඳුර ප්‍රශ්නේ ඉවරලත් නැහැ, අලි ප්‍රශ්නේ ඉවරලත් නැහැ, ඉලව් ප්‍රශ්නේ ඉවරලත් නැහැ. එකක්වත් වෙලා නැහැ ඒ වෙච්ච දේ එහෙමම තියෙනවා. එහෙමනම් අපිට පේනවා ආණ්ඩුව විසින් ගත යුතු කිසියම් ක්‍රියාමාර්ගයක් අරන් නැහැ මේ ප්‍රශ්නෙට සැබෑ උත්තරයක් හොයාගන්න. ඉතින් එහෙනම් ඒ ප්‍රශ්නේ එතනමයි කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. ඒතර අපිට අපි දැක්කා මේ හාල් ගැන කතා කරද්දී කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යතුමා කිව්වා හාල් ප්‍රශ්නයක් නැහැ කියලා. හාල් ප්‍රශ්නයක් නැත්තේ නැහැ. වී වලට මිලක් ලැබුණේ නැහැ. ඒ වගේම මේ මෝල් මාෆියාව බිඳිනවා කියලා ආපු රජය විමෝල් මාෆියාවට යට වුණා. විමෝල් මාෆියාවට යට වුණා. හාල් ඇටයක් පිටරටින් ගේන්නේ නැහැ කියපු රජය හාල් ගෙනාවා. ඉතින් ඒ නිසා ඔබතුමාලාට දැන් තේරෙනවා ප්‍රායෝගික වැඩ කටයුතු කිරීමේදී අර වේදිකාවල මයික් පැලෙන්න මයික් ටයිසර්ලා වගේ කෑ ගැහුවට ඒක ප්‍රායෝගික භූමිය පැල කරන්න බෑ කියලා. ඉතින් දැන් එක්සලම් පිළිගන්න ඔබතුමාලා මේ කියපු පහුගිය කාලේ මිනිස්සුන්ට 76 සාපේ යරවයි මේවයි කියලා ඒ වපුරපු වෛරය පිළිගන්න යථාර්ථයක් බවට පත් කරන්න පුළුවන් දේවල් නෙමෙයි කියන කාරණේ. තමන් කියපු බොරු බයිලා ටික යථාර්ථයක් පත් කරන්න බවට පත් කරන්න පුළුවන් දේවල් නෙමෙයි කියන එක පිළිගන්න. විශේෂයෙන්ම අපි දන්නවා අපේ රටේ අපනයන කෘෂිකර්ම ආර්ථිකයක් තියෙනවා. ප්‍රධාන වැවිලි භෝග වලට අමතරව මම මේ කතා කරන්නේ. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයෙන් තමයි ප්‍රධාන වැවිලි භෝග ගැන කතා කරන්නේ. අපනයන කෘෂිකර්ම ආර්ථිකයක් තියෙනවා. අපනයන කෘෂිකර්මය තුළින් අපේ රටට ඩොලර් ගේන්න මොකක්ද ඔබතුමාලා මේ පහුගිය අවුරුද්ද ආරම්භ කරපු වැඩ පිළිවෙල? මොකක් හරි ව්‍යාපෘතියක් ප්‍රොජෙක්ට් එකක් කරලා තියෙනවද? නෑ, කිසි දෙයක් කරලා නෑ. ඔබතුමාලා සතුව තියෙනවා. ඔබතුමාලාට ඕන නම් මහවැලි ඉඩම් තියෙනවා. ඔබතුමාලාට ඕන නම් NLDB ඉඩම් තියෙනවා. ඒ වගේම රජයේ තවත් නොයෙක් ආයතන වල ඉඩම් තියෙනවා. ඔබතුමාලා මොකද්ද කරලා තියෙන ව්‍යාපෘතිය? ඔබතුමාලාගේ නායකයා රෝහණ විජේර මහත්තයා ගොවිපළවල් කරපු සමූහ ගොවිපළවල් කරා. ඔබතුමාලා නැති වෙන සමූහ ගොවිපළක් කරන්න ඒව නේද ඉස්සර කරනවා කියලා රෝහණ බණ්ඩාර මහත්තයා. සමූහ ගොවිපළවල් ගැන කතා කරේ. අඩුම ගානේ තියෙන ගොවිපළවල් වලත් සාර්ථක කරගන්න අවශ්‍ය එකද ව්‍යාපෘතියක්වත් කරාද කියලා පුළුවන් නම් මට ඔබතුමාලා කියන්න. ඒ නිසා අපි දකින්නේ නැහැ. ඒ වගේම වැඩි වෙලාවක් නැති නිසා වාරි මාර්ග අමාත්‍යාංශය ගැනත් කතා කරන්න මොනගරු අමතුමත් ඉන්න වෙලාවේ අපි දන්නවා ව්‍යාපෘති ගණනාවක් පෙළ ගැහිලා තියෙනවා පහළ මල් ලොතුවේ ජලාශ ව්‍යාපෘති. මන් දන්නේ විදිහට මේ සඳහා තාමත් විදේශ ආධාර ගරු ලාල්කන්ද අමතුමා මේ දාක්වා ලැබිලා නැහැ මං හිතන්නේ. මං හිතන්නේ ඒ සඳහා ඔබතුමාලා කඩිනමින් කටයුතු කරොත් හොඳයි. ඒ වගේම ඔබතුමාලගේ අපේ රටේ හදිල වලින් හදනවා නම් හොඳයි. තාම ඉතින් වැඩේ පටන් ගන්න නෑනේ. තාම ඉබි ගමනේ නේ අමතුමා යන්නේ. අපි ගමන යන්නේ. ඉතින් ඒ නිසා අපිට පේන්නේ නෑ වේගවත් ගමන. කඩුම ගානේ වයම් බෑල අවසන් කරන්න. ඒකට අවශ්‍ය ශක්තිය දායකත්වය දීලා තියනවාද? අපේ පොල්පිටිකම් පැත්ත අපේ නියෝජ්‍ය අමතුමාගේ පැත්ත ශස්ත්‍රීක කරන්න. ඈ මී ඔය ශස්ත්‍රීක කරන්න. ඒ වගේම අපේ තියෙන වැව්පද්ධතියේ වයඹ වතුරට ගේන්න. ඒ වයම් බැල කම්ප්ලීට් කරන්න එක අවශ්‍යයි. වෙලා නැහැ. ඒ වගේම තවත් ව්‍යාපෘති ගණනාවක් තියෙනවා. විශේෂයෙන්ම පහළ උමාවේ ව්‍යාපෘතිය. උමා ව්‍යාපෘතිය අතුරු ඵලයක් විදිහට ලැබෙන අපිට බින්දන්නට වෙල්ලස්සට වතුර ගේන පහළ උමාවේ ව්‍යාපෘතිය අවුරුදු ගණනාවක් ඇදිලා යනවා. තවමත් ඒක අවසන් කරන්න අවශ්‍ය කටයුතු කරලා නැහැ. මේ කර ඉවර නැහැ මත්තුවා. ඉවර නැහැ. ඒක ප්‍රමාද වෙලා තියෙන. මම මේ ගිය අවුරුදු පහේම ගැන කතා කරා. ඉවර නැහැ. මේ ඉවර ගන්න තියෙන කාල පරිච්ඡේදය ගොඩක් පහ වෙලා තියෙන. ව්‍යාපෘති ඉවර ගන්න තියෙන කාල පරිච්ඡේදය පහ වෙලා තියෙන. ඔබතුමාලගේ හිතවත් ආණ්ඩුවනේ ඉස්සලා තිබුණේ ගෝඨාභය මහත්තයාගේ ආණ්ඩුව. ඒ කාලේ කෙරුණේ නැහැ. දැන් ඔබතුමාලා කාලේ කෙරෙන්නේ නැහැ. එතකොට ඒ වගේම මම හිතන්නේ අපි කතා කරන ඕන නැගිනේද ගැන. නැගිනේද ගැන කතා කරද්දී අපි දන්නවා හැඩෝ ව්‍යාපෘතිය. හැඩෝ ව්‍යාපෘතිය අත්‍යවශ්‍ය ව්‍යාපෘතියක්. හැඩෝ සංවර්ධනය කරන්න හැඩෝ වතුර වැඩි ප්‍රමාණයක් ගොවි බිම් වලට හරවන්න අවශ්‍ය ව්‍යාපෘතියක් යෝජනා වෙලා තියෙනවා. ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය ව්‍යාපෘතියක් විදිහට අපි දකිනවා. ඉතින් මේ විදිහට කෘෂිකර්මාන්තයට වාරික මාර්ග පද්ධතිය දෙන දායකත්වය ගැන අපි කියන්න ඕනේ නැහැ. අපේ රජවරු රජ දවස ඉඳන් පටන් ගත්තු වැව් පද්ධතිය, ඒ වගේම DS සේනානායක ඩඩිසේන මැතිතුමා පටන් ගත්තු මහා වාරි පද්ධතිය එක ආපු කෘෂිකර්මාන්තයේ දියුණුවක් තමයි තියෙන්නේ. ඔබතුමාලා කිව්වට 76 සාපි කියලා 1948 අපේ නිදහස ලැබනකොට අපේ රටේ ඒ වෙලාව හිටපු ජනතාවගෙන් 3/1කටවත් අපේ රටේ හාල් නිෂ්පාදනයක් තිබුණේ නැහැ. හැබැයි 48 ඉඳන් 80 90 දශක කෙනකොට මහවැලිය හදලා ඒ වගේම අනෙකුත් වාරි පද්ධති හදලා සේනනාග සමුද්‍රයේ ගල්ඔය ඒ වගේම පොළොන්නරුවේ අපේ කිංස් නෙල්සන් මන්තුමාගේ දිස්ත්‍රික්කයේ තියෙන සියලු වැව් පද්ධති ප්‍රතිසංස්කරණය කරලා ඒ ලැබු දියුණුවේ ප්‍රතිඵලයක් විදිහට තමයි අද අපි සහලෙන් ස්වයං පෝෂණය කියලා කියන්න පුළුවන්. හැබැයි ඒ අතර හාල් ගේන්නේ ඒක යථාර්ථය. ඒ නිසා අපිට එතෙන්ට එන්න පුළුවන් උනේ ඒ හාල් නිෂ්පාදනයෙන් අපි ඉදිරියට ආවේ මේ දවන්ත වාරි පද්ධතියේ මේ පසුගිය අවුරුදු 76 වුණු වෙනසේ ප්‍රතිඵලයක් විදිහට. රජවරු වැව් හදලා තිබුණා. හැබැයි රජවරු 48 වෙනකොට මේ හදපු වැව් සියල්ලම ගරාවාස වෙලා තිබුණේ. ප්‍රතිසංස්කරණය කරන්න අවශ්‍ය තත්ත්වයට පත් වෙලා තිබුණේ. නටබුන් වෙලා තිබුණේ. ඉතින් හෙදා ඩීඑස් සේනමැතිතුමා පටන් ගත්තේ මහා කෘෂිකාර්මික විප්ලවය ඉස්සරහට ගෙනාවු නිසා අපේ නායකයෝ ඉස්සරහට ගෙනාවු නිසා තමයි අපිට සහලින් ස්වයං පෝෂණය වෙන්න පුළුවන් වුණේ. ඒ නිසා මම ඒකත් 76 අවුරුද්ද සාපයක්ද කියලා මම අහනවා. ඒ නිසා ගරු මූලාශ්‍රයේ මන්ත්‍රීතුමනි වැදගත්ම කාරණා වෙන්න ඕනේ අපේ ගොවියව ආරක්ෂා කරන එක. අපි දැක්කා අල ගොවියගේ අල ටික නෙලන කාලනකොට ඔන්න රටින් අල එනවා. මේකද ඔබතුමාලගේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය? රටින් අල ගේනවා. ලූණු ගොවියගේ ලූණු ටික ගලවන කාලනකොට රටින් ලූණු ටික ගේනවා. ඉතින් මේක කළමනාකරණය කරන්න බැරුව කෘෂිකර්මය ගැන ගොවිය ගැන කවර කතාවද? මේක හරියට කළමනාකරණය කරන්න බැරි ආණ්ඩුවක් නෙමෙයි තිබුණේ බහුගිය මාසෙ දෙකේ අපි දැක්කනේ. ඉතිහාස ප්‍රතමතාවට අපේ රටේ තියෙන මේ වෙළඳ මධ්‍යස්ථාන ආර්ථික මධ්‍යස්ථාන මේ දඹුල්ල අතුළු මධ්‍යස්ථාන ගණනාවක් එක දවසක වහලා දැම්මා. එච්චර බලපෑව මේ දේශපාලන මැදිහත්වීම නෙමෙයි. ගොවියට සිද්ධ වුණා පාරට වෙන්න. පාරට එන්න. ඒ වගේම ගොවියට සිද්ධ වුණා තමන්ගේ එළවලු ටික එහෙම නැත්නම් අල ටික බීජ ටික ගේන්නේ නැතුව තමන්ගේ පීඩනය පෙන්නන්න. එතෙන්ට පත් වෙන්න හේතු වුණේ මේ ආණ්ඩුව කරපු අදක්ෂ අසාර්ථක කළමනාකරණයේ ප්‍රතිපදයක් විදියට. ඒ නිසා මම ඊළඟට ඊළඟ අවස්ථාවේදී ඔබතුමාට කියන මෙන්න
මේ මන්ත්‍රීතුමාතා විනාඩි දෙකක්
කළමනාකරණය කරන්න. ආර්ථික විශේෂයෙන් වෙළඳ අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය මේක හරියට කළමනාකරණය කරේ නැත්නම් ඒ දෙවලු එකතු වෙන්නේ නැත්නම් ඔබතුමාලා දන්නේ නැහැ ලූණු ගේනකම්, ඔබතුමාලා දන්නේ නැහැ අල ගේනකම්. අල ගොවියට තමයි අන්තිමට මේකේ බලපෑම තියෙන්නේ. එහෙම නැත්නම් ඔබතුමාලටවත් අපිටවත් නෙමෙයි. ඒ මිනිස්සු අමාරුවෙන් තමන්ගේ අල ටික ගා කරලා එළියට එනකොට මිලක් නැත්නම් ඒ මිනිහට ඒ අලව ගාවෙන් වැඩක් නැහැ. ඒ මිනිහට අල නෙමෙයි කන්න වෙන්නේ, වහ කන්න වෙන්නේ. ඒ වගේම තමයි ලූණු ගොවියටත්. ඉතින් ඒ නිසා ගරු කෘෂිකර්ම ඇමතිතුමනි මම දන්නවා ඔබතුමා සාපේක්ෂව ඉන්න ඇමතිවරුන්ට වඩා කිසි දෙයක් කරන්න උත්සාහ කරන ඇමතිවරේ. ඉතින් ඒ නිසා ඔබතුමාට මේක අවබෝධ කරගන්න පුළුවන්. තමයි ඔබතුමාව පෙරලගෙන වෙන වෙන අමාත්‍යාංශ වලින් මේවා ටික ගෙනාවත් දන්නේ නැහැ. ඒ කෙසේ වෙතත් මම හිතනවා අපිට දරිවත් පොඩ්ඩක් ඔබතුමා පෙනේ පුප්පලා. ඈ පෙනේ පුප්පන්න ඔබතුමා දන්නවා, මම දන්නවා කනබන මිනිස්සයා. ඒ නිසා ඔබතුමා පොඩ්ඩක් පෙනේ පුප්පලා මෙයාට පොඩ්ඩක් පෙන්නන්න. මේක මේ කරන්න එපා, ගොවි ආරක්ෂා කරන්න ඕන කියලා. එහෙම කරොත් මම හිතන්නේ ඔබතුමාට ඊළඟ අවුරුද්දේ විශේෂයෙන් අපේ රටේ ගොවියව ආරක්ෂා කරගන්න මේ කෘෂිකර්මාන්තය ඉදිරියට ගෙනෙන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා. මගේ කතාව අවසන් කරන ගමන් නැවතත් මතක් කරනවා මේ ආපදා තත්ත්වය කළමනාකරණය කරන්න මේට වඩා රජයේ දායකත්වය මැදිහත් වීම කරන්න කියන එක මතක් කරමින් නවතිනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා.